ආයි බෝවන් ආදරණීය දුවේ පුතේ, මහා දුකක් හිතේ හිරකරගෙන හිටිය වගේ නිමාවක් නැතුව වැළපෙන අහස දිහා මේ දවස්වලගේ දොරකඩට වෙලා බලාගෙන ඉන්න අපේ දරුවන්ට කඩා හැලෙන අහස වගේ කඩා හැලෙන සැලලිහිණියේ කාව්‍ය අලංකාර ටිකක් කියා දෙන්නයි මම ආවේ. අවකාශයේ පාසල තුලින් ඔබ හමුවට ඒමට මට උදව් කළේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය හා රුහුණු ගුරු ගෙදර වැඩසට. අද ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ. සැලලිහිණි සංදේශයේ කාව්‍යාලංකාර ගැන කතා කරන්නේදී මේ සැලලිහිණිය අලලා නිර්මාණය වුණු හරි අපූරු පදපෙලක් මට මතක් වුණා. මේ පදපෙල රුවන් බන්දුචීව මහත්මයාගේ පදපෙල. උල කුඩය දේවියට පුතෙක් ලැබිලලුවන්න. සැලලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇද්ද? දැන් ඉතින් රජතුමා උඹට සලකයි හොඳට. පොතලියෝ හිමිනමට බොහොම ගරු සත්කාර. අද ඉඳන් දින හතක් කෝට්ටේ හැම තැනම මහා සෙනකෙලි රැසක් පැවැත්වෙයි එක දිගට. කවි පොතේ ඇතිතරම් සොඳුරු නැත ඒ ගමන. කන්න නෑ, බොන්න නෑ, නිදියන්න තැනක් නෑ. ඔය කියන කිසි දෙයක් මගදි මන් දැක්කේ නෑ. රාජකාරිය නිසා ඉටු නොකර බැරිකමට පණිවිඩේ දුන්න මම විභීෂණ දෙවියන්ට. රුවන් බන්දුජීව මහත්මයාගේ මේ කවි සිතුවමට අනුව නම් පුතේ සැලලිහිණියේ ස්වභාවෝක්තිය පරයනා අතිශයෝක්තියක් ඇති බවටයි අපට ඔප්පු වෙන්නේ. ඒ කොහොම වුණත් මේ සැලලිහිණි සංදේශයේ පුතාලට නිර්දේශිත මග විසිතුරු කොටසෙහි තිබෙන කාව්‍යෝක්ති මොන ආකාරද කියලා අපි අද කතා කරමු. පුතාලට ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට සිදුවෙන්නේ කවි උදාහරණ ලෙස දක්වමින් නිසා මම කවි ආකාරයට අරගෙන ඒ කවියේ තියෙන කාව්‍යාත්මක ලක්ෂණ විග්‍රහ කරන්නම්. පුතාලට තේරුම් ගැනීමේ පහසුව සඳහා කාව්‍යාලංකාර කියන පදේ මම බෙදා ගන්නවා අර්ථාලංකාර සහ ශබ්දාලංකාර කියලා කොටස් දෙකකට. නිබන්ධනයේ අදාළ පැවරුමේ දැක්වෙන වගුව ආකාරයටම අර්ථාලංකාරවලට උදාහරණ මොනවද, ශබ්දාලංකාරවලට උදාහරණ මොනවද කියලා අපි ඉගෙන ගනිමු. රාහුල හිමියන්ගේ උපමට්ටම්මුණු කවීත්වයට දෙස් දෙන නිර්මාණයක් විදියට තමයි සැලලිහිණි සංදේශය හඳුන්වන්නේ. සංදේශ ඉතිහාසයේ ඉතාමත්ම ලස්සනම මගවැණුම් ඇති බවට අවිවාදාත්මකව විචාරකීන් පිළිගන්නේ මේ සැලලිහිණියේ මාර්ග වර්ණනයන්. විශේෂයෙන්ම පුතේ කවියාගේ පද බෙදීම, උපමා භාවිතය, රූපක භාවිතය, වෘත්තය භාවිතය, පදවල අදහස් ගැලපීම වගේ කාව්‍ය අලංකාර බොහොමයක් මේ කවි වලින් අපට හඳුනා ගන්න පුළුවන්. මම මුලින්ම අද පුතාලට කතා කරන්නම් අර්ථාලංකාර පිළිබඳව. අර්ථාලංකාරයෙන් නනූන කවියක් විදියට මූලිකවම හඳුන්වන්න පුළුවන් කවියක් මම පුතාලට කියන්නම්. වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන විලලස ගැවසි මුතුසක් පබලු බබලන බල මහ මුහුද ඉම සඳ උතුරින් පෙනෙන. රහල් හිමියන් මේ නිර්මාණය කරලා තියෙන්නේ අර්ථයෙන් අනූන කවියක්. කවියා කියනවා අහස් ගඟ නැමැති කාන්තාව වැළඳ ගන්න හදනවාලු සුළඟේ වේගයෙන් චංචල වෙන මුහුදු රළ. මේ සිදුවීම පුතේ බොහොම සාමාන්‍ය සිදුවීමක්. මුහුදු රළ උස්ව නැගෙන බිඳෙන ආකාරයයි මේ කවියා අපූර්ව ආකාරයකින් දැක සහෘදයාගේ මනසෙත් චිත්තරූප ජනනය වන ආකාරයට මේ දක්වලා තියෙන්නේ. මුහුද හැඩි දැඩි පුරුෂයෙකුට සමාන කරන කවියා අහස සුකෝමල කාන්තාවකට උපමා කරනවා. ඒ වගේම පුතේ වළඳින අදහසින් මෙන්සුර ගඟ අගන කියන යෙදුමා පිට උචිත කාව්‍යෝක්තියක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි අතිශයෝක්තිය මිශ්‍ර වෙලා තිබුණත් එය ප්‍රතිභාපූර්ණ ගුණයෙන් හෙබි යෙදුමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අර්ථ රසය ජනනය කරන මේ උපමා රූපක භාවිතය තවත් බොහෝ කවිවල දැක්වෙනවා පුතේ. අපි බලමු ඒ මොන කවිද කියලා. සුර රද සමන් සමගින් සුරංගන ඉවර කවිය තුල මුනි සිරිපා තඹර කියලා රූපකාරතවත් තිදුමක් තියෙනවා. මේන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය නෙළුමකට සමාන කරලා දක්වලා තියෙනවා. ඊළඟට පුතේ ගණේ මිනි බැබලේ කිරණෙව් සතපාය කියලා දෙවෙනි කවියේ තියෙන යෙදුමක් උචිත උපමාවක් විදියට අපිට දක්වන්න පුළුවන්. සූර්ය රශ්මි වැනි ඝන මාණික්කෙන් බැබළුනා වූ කියන අර්ථයයි එහි තියෙන්නේ. සූර්ය දෙවිරාජයාගේ ආකාරයෙන් නිල් අසු පිට නැගී යන කියන අදහස ඇතුව යෙදුන නිල තුරඟුට නැගිමින් රිවි දෙව් සිරින වැනි උපමාත් වනේ නැමැති සිරි දිවුදුවගේ පద్මරාග මාණික්කයෙන් බඳනාලද රන්නාභරණ මෙන් කියන තේරුම ඇතුව යෙදුන වනසිරි පියුම් රා බඳරණ බරණයුරු වැනි උපමාත් හිමහා සමාන සීතලදීන් යුක්ත වූ කියන තේරුමින් හිමසරි සිහිල් දිය හෙබ වැනි උපමාත් මෙහි කාව්‍යවල යොදාගෙන තියෙනවා. කාලයේ සීමිත නිසා මම මුළු කවියේම විග්‍රහයට එන්නේ නැතුව අදාළ කොටස පමණක් උපුටාගෙන පුතාලට කිව්වට පුතාලට මේ උපමා යෙදුණු කවි තෝරාගෙන අර්ථාලංකාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන්. තේරුණාද? ඊළඟට පුතේ අපිට මෙහි අර්ථ රසයට උදාහරණ විදියට කවියාගේ ප්‍රතිභාව විදහා දක්වන උචිත කාව්‍යෝක්ති භාවිතය දක්වන්න පුළුවන්. අපි බලමු මොන කවිවලද මේ උචිත කාව්‍යෝක්තිය යෙදෙන්නේ කියලා. කාව්‍යෝක්තියක උචිත බව තියෙන්නේ පුතේ කවියේ දැක්වෙන අදාළ සිදුවීම ඉස්මතු කිරීමට යොදාගෙන තියෙන භාෂාව කොයිතරම් දුරට ගැළපෙනවාද නැද්ද කියන එක මත. පළමු කවියෙම තියෙනවා වඳිනු ලබන්නා වූ බුදුන්ගේ ශ්‍රීපාදයේ රැඳුනා වූ සමනොළ ගල නැගිනිහිර දෙසින් පෙනේ කියන අර්ථේ. කැරපුද වඳින රැඳි මුනි සිරි පාතඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැගිනිහිර කියන යෙදුම. මෙය ගමන ආරම්භයේදීම සඳහන් කිරීම තුළ උචිත බවක් කවියට එකතු වෙලා තියෙනවා. ඊළඟට මග දෙපස විසිතුරු ගැන සඳහන් කරන කවියා මුදුනේහි මල් පිපී ඇති ඉද්ද කැලයෙන් යුතු රාජහංසයන් රංචු පිටින් බසින්නා වූ කියන අර්ථයෙන් දක්වන අග පිපිමල් මලිගියලිය කැලේයා වග බැඳහෙන රජහසපුල් විලේයා කියන යෙදුමත් දක්වන්න පුළුවන්. කයිකාවල කියන ස්ථානයේහි සෙබළුන් රැක සිටින ආකාරයත් ඔවුන්ගේ තිබෙන තේජාන්විත භාවයත් දක්වන්නට සක්දෙවිඳුගේ ඇතාවන අයිරාවන ගැනත් සිහිපත් කිරීමත් ඉතාමත් උචිත කාව්‍යෝක්තියක් විදියට අපට හඳුනා ගන්න පුළුවන්. අයිරාවන උවත් නවතන රිසින්නෙන අයිරා දහස් දිලි දුනු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මල් තුරු ගන වන හිසින. ස්ත්‍රීන්ගේ සහ පුරුෂින්ගේ අනුරාගයන් දැල්ලුණු රාත්‍රිය ගැන සඳහන් කිරීමට කවියා භාවිත කරන නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩු ලිය ගෙපෙල වැනි යෙදුම්ද අපිට උචිත කාව්‍යෝක්තින් විදියට හඳුනා ගන්න පුළුවන් පුතේ. දැන් පුතාලට පැහැදිලි ඇති අර්ථ රසයට අයත් වෙන උචිත කාව්‍යෝක්තින් භාවිතය ඇතුළත් වන්නේ කුමන කවිවලද කියලා. ඒ වගේම පුතේ අර්ථ රසයේ තීර්ව වෙන විචිත්‍ර අවස්ථා නිරූපණයකුත් මේ කවි පන්තිය තුල සැඟවිලා තියෙනවා. සපුමල් කුමාරයා තමන්ගේ සේනාවත් සමග යාපාපටුන ජයගෙන එන ඒ තේජාන්විත ස්වරූපය දක්වන ආකාරය එහි එක් අවස්ථාවක් විදියට අපිට අරගන්න පුළුවන්. නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුල කරසේ සත් මිනි බරණ කිරණින බල පිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනානායක සපු කුමරු වෙන. මෙහිදී බලවැනි පූර්ව ක්‍රියාපද භාවිතය තුළින් කවියා ඒ අවස්ථාවේ තියෙන රමණීය බව විඳීමට සහෘදයාවත් එක්කාසු කර ගැනීමක් දක්නට ලැබෙනවා. අර්ථාලංකාරයට නැකම් කියන ස්වභාවෝක්තිය සහ ව්‍යංග්‍යාර්ථයත් අපට මේ කවි පෙළෙන් මුණ ගැහෙනවා පුතේ. සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින රන්වන් කරල්ගෙන එන ගිර උන්නතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන නොයෙක් හීන් ගෙන්ද ගස්වල සෙවනැලිවලින් යුක්ත නොයෙක් වැලි තලාවන්ගෙන් මැසී ගිය තැනක නැවතී විවේකගෙන රන්වන් කරල් ගෙනේන ගිරවුන්ගෙන් පාරසාගෙන සතුටින් ගමන් කරන්න කියන තේරුමයි මෙහි තියෙන්නේ. මෙයින් කතුවරයා ස්වභාවෝක්තිය ගැනත් අවධානයේ දැක්වූ බව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රන්වන් කරල් ගෙනේන ගිරවුන් කියන යෙදුම තුළින් ව්‍යංග්‍යාර්ථයෙන් දැක්වෙන්නේ ලංකාව කෘෂිකර්මාන්තය තුළින් ස්වයන් පෝෂිත වුණු වටපිටාවක් එකල තිබුණු බව. ඒ නිසා මේ කවිය තුළින් ස්වභාවෝක්තිය වගේම ව්‍යංග්‍යාර්ථයත් හඳුනා ගන්න පුළුවන් පුතේ. සැළලිහිණි සංදේශයේ විශේෂ ලක්ෂණයක් වෙන අතිශයෝක්ති භාවිතයත් අපට මේ කවිවලින් මුණ ගැහෙනවා. ඒ තමයි මහසෙන් දෙව් රදපාය පුරාවට මැණික් ගල් ඔබ්බවලා රත්රන් කොඩි වටේටම සවි කරලා තිබුණ කියන යෙදුමෙන් මේ යෙදුම තුලින් කවියා දේවාලයකට එහා ගිය අල්තාරයක ස්වරූපයක් එහි මවන්න උත්සාහ කළා කිව්වොත් නිවැරදි. හොඳයි පුතේ, එහෙමනම් අපි කතා කළා අර්ථාලංකාර තුලින් උපමා රූපක භාවිතය, උචිත කාව්‍යෝක්ති භාවිතය, විචිත්‍ර අවස්ථා නිරූපණය, ස්වභාවෝක්තිය, විහංග්‍යාර්ථය, අතිශයෝක්තිය ගැන. ඒ උදාහරණ අරගෙන දැන් පුතාලට විධිමත් පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟට බලමු මෙහි තිබෙන ශබ්දාලංකාරවලට උදාහරණ මොනවද කියලා. විරිත් භාවිතය, අනුප්‍රාසය, අක්ෂර බාහුල්‍ය, එලිවැට රැකීම වගේ කරුණු අපිට මේ කවි පෙළෙහි ශබ්දාලංකාර භාවිතය ඔස්සේ හඳුනා ගන්න පුළුවන්. විරිත් භාවිතය සහ අනුප්‍රාසාත්මක රසය ගැන මම පුතාලට එක කවියකින් කියා දෙන්නම්. වලඳින අදහසින් මෙන් සුර ගඟ අගන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබලු බබලන බල මහ මුහුද ඉම සඳ උතුරින් පෙනෙන. බලන්න පුතේ, මේ කවිය අපිට අර්ථාලංකාරයේදීත් හමු වුණා. ඒ වගේම ශබ්දාලංකාරයේදීත් දැන් හමු වෙනවා. ඒ කියන්නේ මේක සුවිශේෂී කවියක්. මේ කවිය මහ මුහුද වර්ණනා කරන ආකාරය තුලිනුත් එහි භාවිතවන ඉතාම කෙටි අක්ෂර දෙකක තුනක වදන් භාවිතය. නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වැනි වදන් භාවිතය තුලින් අපට මුහුදු රලෙහි ഘോഷාව දෙසවනට ඇහෙනවා වගේ දැනෙනවා. මෙන්න මේකට තමයි පුතේ සමුද්‍ර ഘോഷ විරිත කියන්නේ. ඒ වගේම මෙහි ල අක්ෂරය නැවත නැවතත් භාවිත කිරීම තුල එහි අනුප්‍රාසාත්මක ශබ්ද රසයත් ගොඩනැගෙනවා. මේ ආකාරයට පුතේ අපිට මේ කවිය ඇතුලේ සමුද්‍ර ഘോഷ විරිත සහ අනුප්‍රාසය හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සමුද්‍ර ഘോഷ විරිතට අයත් මාත්‍රා ගණන මාත්‍රා 18ක්. මෙම කවිය තුල මාත්‍රා 18කින් සිව් පදයම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ කවිය සමුද්‍ර ഘോഷ විරිතට අයත් කවියක් විදියට හඳුනා ගන්න පුළුවන්. හොඳයි පුතේ, අපි ඊළඟට අක්ෂර බාහුල්‍ය හා එලිවැට රැකීමත් එකම කවියක් උදාහරණයට අරගෙන විමසමු. රිවි තෙවුලේ පිපි කමලේ විල් ගැවසි මත කෝලේ තුරු වදලේ හඬන නිසි වන සෙවුලේ මග අසලේ පොර සැලසි ගුරු බැවුලේ අව අවුලේ නොවී කිසි. මේ කවිය තුළ අපිට හරි අපූරු කලාතුරකින් දකින්ට ලැබෙන මුල මැද අග එලිසමේ රැකීමක් හඳුනාගන්න පුළුවන්. රිවි තැවුලේ, මතකොවුලේ, වන සැවුලේ, ගුරු බැවුලේ ආදී වශයෙන් මුලත්, පිපි කමලේ, තුරුවදලේ, මගාසලේ, යවාවුලේ වශයෙන් මැදත්, ගැවැසි, නිසි, සැලැසි, කිසි යනුවෙන් අගත් අපූරුවට එලිසමේ රැක තිබෙනවා. එයින් උපදින රසය ඉතාමත් විශිෂ්ටයි. ඒ වගේම පුතේ, ලේ කියන අක්ෂරය නිරන්තරයෙන් භාවිත කිරීම තුළ අක්ෂර බාහුල්‍යයක් මේ කවිය තුළ අපට මුණගැසෙනවා. මේ අක්ෂර බාහුල්‍ය තුළින් ඇතිවන ශබ්දය හේතුවෙන් ශබ්ද රසයක් කවිය තුළ ඇති කරනවා. පැහැදිලිද? විශේෂයෙන්ම පුතේ, එලිවට ගැන කතා කරද්දී මේ නිර්දේශිත කවීන්ගෙන් 10 වැනි කවිය හැරුණාම ඉතිරි කවි සියල්ලේම මුල සහ අග එලිවට රැක තිබීමක් දක්නට ලැබෙනවා. මෙම කවි පන්තිය පුරාවටම ශබ්ද රසය ඇති කිරීමට එය මහත්සේ උපකාරී වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. හොඳයි පුතේ, අපි අද කතා කළේ සැළලිහිණි සංදේශයෙන් උපුටාගත්තු මග විසිතුරු පාඩමෙහි භාවිත කාව්‍යාලංකාර පිළිබඳව. අපි මේ කාව්‍යාලංකාර අර්ථාලංකාර හා ශබ්දාලංකාර වශයෙන් කොටස් දෙකකට බෙදාගෙන පුතාලට මතක තබා ගැනීමටත් ප්‍රශ්නයක් හඳුනා ගැනීමටත් පහසු වන ආකාරයෙනුයි කතා කළේ. ඉතින් මම හිතනවා පුතාලට දැන් ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා, වගේම නිබන්ධනයේ අදාළ පැවරුමත් දැන් පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. සමුගන්න වෙලාව ඇවිත්. ඉතින් මට අද මහගම සේකරයන්ගේ මා සිද්ගත් පුතාලටත් අපූරු ජීවන අරුතක් පැහැදිලි කරන කවියකින් සමු දෙන්න කියලා හිතුණා. පඩි පෙලින් බැසායින් වී එන්න, අලුත් මල් පුකුරු දෝ තින් ගන්න, පින්වතුනි එන අයට ඉඩ දෙන්න, එපා පරමල් පයින් පා ගන්න. ගිහින් එන්නම් පුතේ. මම ඔබේ ආදරණීය ගුරුතුමිය දිල්රුක්ෂි ජයලත්ගේ.